මූලික වෙන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාව නිසා තමයි මුළු සංසාර ගමනම පැවැත්ම තියෙන්නේ. ඒකට අවිද්‍යාව දුරු කරගෙන ඒ සත්‍ය අවබෝධය තුළින් කර්මක්ලේශයන් දුරු වෙන ආකාරය ගැන තමයි අපි කලින් කෙටියෙන් කතා කළේ. මම මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා අවිද්‍යාව පිළිබඳවත්, ඒ වගේම අවිද්‍යාව නිසා ගොඩනැගෙන ක්ලේශයන් පිළිබඳවත්, ක්ලේශයන් දුරු කරගෙන මේ ඕගයෙන් තරණය ඈතර වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවත් කාල වේලාව අනුව කෙටියෙන් හෝ කරුණු කිහිපයක් දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක දීර්ඝායුෂ්ක බ්‍රාහ්මණයෙක්, බ්‍රාහ්මණයන්ට පාලියෙන් දේව කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. මේ බ්‍රාහ්මයා බොහොම දීර්ඝායුෂ බ්‍රාහ්මණයෙක්. ඒ වගේම කස්සප බුදුරජාණන් වහන්සේගේ කාලේ හොඳට ධර්මය හදාරපු කෙනෙක්. බ්‍රහ්ම ලෝකේ උපන්නත් මොකද මේ මාන්නේ කියන එක අඩු වෙන්නේ නැහැ නේද? නේද මේ අපි හුරු කරන ගති වල ලේසියෙන් නැති කරගන්න බෑ. කොහේ ගියත් ඔවත් පස්සේ එනවා. ඉතින් අර කසර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මය හදාරලා මම දැනුමක් තිබුණා. ඉතින් මේ බ්‍රහ්මයා හිතනවා මට මාර්ගඵලයටපත් වෙන්න ධර්මය අවබෝධ කරගන්න එක මහා ලොකු දෙයක් එහෙම නෙමෙයි. මට බුදුහාමුදුරන්ගේ වචනයක් දෙකක් අහගත්තා නම් මට ওই බණ ටික ඔක්කොම තේරුම් ගන්න පුළුවන් කියලා මෙයාට ලොකු මාන්නයක් තිබුණා. ඇත්තටම ওই ගැටි අද අපේ මිනිස්යන් අතරත් තියෙනවා. ඈ සමහර උදවි අපෙන් ඇවිල්ලා ගැටළු අහන්නේ රාවණාස ඔක්කොම ඉතින් පැහැදිලි මේ ටික විතරක් තියෙනවා කියලා හදා ඉන්නවා. අනික ඔක්කොම පැහැදිලි මෙච්චරයි තියෙන්නේ කියලා. ඒ වගේ මේ බ්‍රහ්මයාත් ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ මම ඇහුවා කඩන්නකෝ මාරිස ඕක මත රීති කියලා. කොහොමද මාරිස කියන්නේ නිදු කනන් වහන්ස කියන එක. ධාගත වහන්ස කොහොමද මේ ඕකය තරණය කළේ? ඉතින් බුදුරජාණන් වහන්සේ දන්නවා මේ බ්‍රහ්මයාගේට බණ කිව්වට හරියන්නේ නැහැ. මෙයා හොඳ නුවරක් තියෙන කෙනෙක්. හැබැයි මානය නිසා අර ගුණයට ඉඩක් නැති වෙලා තියෙනවා. ඒ නිසා මෙයාගේ මානය දුරු කරන්න කියලා කෙටියෙන් එයාට වැටහෙන්නේ නැති විදිහට දහම් කරුණක් කිව්වා. අපතිට්ඨං වාහං ආසෝ එවත් මම පිළිතුරලා ඉන්නෙත් නැතුව අනායෝහං වැයම් කරන්නෙත් නැතුව ඕගේ තරණය කරා කිව්වා. දැන් මේ ප්‍රශ්නයට මොකද තේරෙන්නේ? ඊළඟ බුදාවක කියලා මම පිළිතා සිටියෝ කිඳා බහිනෝ වැයම් කළොත් ඉල්පෙනෝ. ඉතින් මම පිහිටා සිටියෙත් නෑ වැලම් කළෙත් නෑ. මම මේ විදිහට ඕගේ තරණය කරයි කිව්වා. ඕගේ කියන්නේ ගංගාවට නේ, සැඩබහරට නේ. දැන් මේ ගංගාවට මේක තේරෙන්නේ. ඊට පස්සේ තමයි එයාට තේරුනේ මට නොයට එන දහම් කර්ම තව ඕන තරම් තියෙනවා. මම මේ හිතුව පමණින් මට ඔක්කොම තේරුණා නෙමෙයි කියන කාරණාව එයාට ඊට පස්සේ තමයි ඒ ක්ලේශේ යට වැටුනේ. ඉතින් මේකේ ඉතාමත්ම වටිනා අදහම් කාරණාවක් තියෙනවා. ඒ නිසා ඒ කරුණ පින්වතුන්ලාට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතන බුදුහාමුදුරු දේශනා කරේ අප්පතිට්ඨං මම පිහිටා සිටින්නේ නැතුව අනායෝහං වැයම් කරන්නේ නැතුව මේ ඕඝය තරණය කළාය කියලා. එතකොට ඕඝය කියලා කියන්නේ මොකටද? සැඩබහරට. කැලස් ඕගයට සැඩපහරයි. එතකොට අපි මේ ජීවත් වෙලා ඉන්නවා කියලා කියන්නේම මේ ඕගේ තුලයි ජීවත් වෙන්නේ. සැඩපහර තුලයි මේ ජීවත් වෙන්නේ. එතකොට උන්වහන්සේ වදාරේ පිහිටා සිටියෙත් නෑ, වැයම් කළෙත් නෑ. පිහිටා සිටිනවා කියලා කියන්නේ දැන් වතුර උඩ නිකම්ම හිටියොත් මොකද වෙන්නේ? ගිලලා යනවා. වතුරෙන් මතුවෙන්නේ කියලා වැයම් කර කර හිටියොත් ඉල්පෙමින් තියනවා මිසක් ගොඩ තේමක් වෙන්නේ නැහැ. මේ දෙකම මොන් කලේ නැහැ කියලා දේශනා කළා. එතකොට මේ ඕගලේ කියන එකත් ඕගලෙන් තරණය ඉතර වෙන්නේ කොහොමද කියන එකත් නිර්වාණ ගාමනයේ ප්‍රතිපදාවට අවශ්‍යයෙන්ම දැනගන්නට ඕන කරුණු ටිකක්. ඒකයි මම මේ කරුණු ටික ගැන මතක් කරන්න කල්පනා කළේ. ඕගලේ තියෙනවා හතරක්. කාමෝග, භවෝග, ditthiyoga, avijjayoga කියලා. කාම ඕග කියලා කියන්නේ කාමයට ගහගෙන යන කමට. දැන් අපි දන්නේම නැහනේ හම්බෙන මුදල් හරි හම්බ කරන්න ඕන, ගේදර ඉද කඩන් හදන්න ඕන කියලා. අපි දන්නේම නැහැ මේ කාමය හරහා අපි ගහගෙන යනවා. මෙන්න මේ අපිවත් දන්නේම නැතුව අපිට ගොඩට එන්න බැරි විදිහට කාමය නිසා ගහගෙන යන කමට කියනවා කාම ඕගයයි කියලා. එතකොට ඒ කාම ඕගයට පංච කාමයේම අයිති වෙනවා. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන පංච කාමයේම අයිති කාම ඕගේ කියන එකට. මේ පහෙන් කෝක හරි නිසා අපි මොකද වෙන්නේ දැන්නම නැතුව ගහගෙන පහ බොහෝ පහෙන් එකක් කියපයක් නිසා හෝ ගහගෙන යනවා. මේක තියෙන ඉතාමත්ම වැදගත් කාරණාවක් තමයි දැන් රූපකාමයේ ගැන. රූපකාමයේ කියලා කියන්නේ මේ ඇහැට පේන දේවල් වලට තියෙන බැඳීමට කියන රූපකාමයේ කියලා. එතකොට ඇහැට පෙනෙන රූපවලදී අපිට රූප මාත්‍රයක් හම්බ වෙනවා නම් ඒකට කාමය කියලා කියන්නේ නේ. රූප මාත්‍රයක් හම්බ වෙනවා නම් ඒකට කාමය හෝ කාම ඕගය කියලා කියන්නේ නෑ. නමුත් අපිට හම්බ වෙන්නේ රූපය වූ රූප මාත්‍රයක් නෙමෙයි. කියන්නේ රූපයේ අදහස බහිනේ වූ රූප මාත්‍රයක් අපිට හම්බ වෙනව නෙමෙයි. අපිට හම්බ වෙන්නේ ගයක් වූ රූපයක් අපිට හම්බ වෙනවා. පුද්ගලයක රූපයක් හම්බ වෙනවා. දෙයක් රූපයක් අපිට හම්බ වෙනවා. දැන් අපි මේ ඇස් දැල්වා බලන සැනින්ම අපිට පුද්ගලයෙක් හෝ දෙයක් හෝ යම් කිසියක් කියලා අපිට හම්බ වෙනවා මිසක් කවදාවත් අපිට රූපේ යථා ස්වභාවය හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ රූපය කියන මට්ටමින් අපිට හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙන්නේ පුද්ගලයෙක් හෝ දෙයක් හෝ රූපයක් තමයි අපිට හම්බ වෙන්නේ. මෙන්න මේ මට්ටමට කියනවා කාමයි කියලා. ඒ මට්ටමට හසුවලා ඉන්න එකට කියනවා කාම ඕගයයි කියලා. එතකොට කාමෙන් ජීවත් වෙන කෙනාට කාම ඕගයෙන් මිදෙනවා කියන එක කරන්න බැහැ. කාමෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ ජීවත් වෙනවා නම් එයාට කාම ඕගයෙන් මිදලා කාමයේ පරිහරණය කරනවා කියලක නෑ. එයා කාම ඕගයට අහුවෙලා ඉවරයි. කාමය කියන්නේ කොයි මට්ටමද? පුද්ගලයේ දෙයක් කාරණාවක් අපිට ගේ දොර ඉද කඩන් යාන වාහන කියලා හම්බ වෙන්නේ. මෙන්න මේ මට්ටමට කියනවා කාම මට්ටමයි කියලා. එතකොට ඒ කාම මට්ටම ඇසුරු කරමින් ඉන්න අපි කාම ඕගයෙන් මිදෙනවා කියනවා නම් කාම ඕගය තරණය කරાય කියලා කියනවා නම් ඒක සිද්ධ වෙන්නේ පැහැදිලිනේ. එතකොට කාම ඕගේ තරණය කරන්න අපි මොකද ඉස්සෙල්ලම කරන්න ඕන? කාමයෙන් මිදෙන්නට ඕන. කාමයෙන් මිදෙනවා කියලා කියන්නේ ගේදර ඉදකඩ යාන වාහන දූ දරුවෝ හම්බ වෙනවා කියන මත්තම ඉක්මවා ගිහු දර්ශනය, ඥාන දර්ශනයක් අපිට තියෙන්නට ඕන. එතකොට දැන් පැහැදිලිනේ අපි කාමයටත් අහු වෙලා කාම ඕගයටත් අහු වෙලා කොච්චර ප්‍රාර්ථනා කළත් දැනගන්න මතක තියාගන්න මිදෙන්න පුළුවන් විදිහ කඩක් නැහැ. මොකද අපි මුලින්ම නොමිදෙන්න අවශ්‍ය කටයුතු ටික කරගෙන ඉන්න බෑ. එතකොට මේ කාමයට කියනවා දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවාට කියන්නේ කාමය කියලා නෙමෙයිනේ. මේවට කියන්නේ කාම ගුණයක් කියලා. කාම ගුණ කියලා කියන්නේ කාමය ආසාව ඇති කිරීමේ සමර්ථකම එක තියෙනවා. ඇති කරන්න පුළුවන්කම තියෙනවා මිසක් ඒ රූපය හෝ සබ්දය හෝ කියන එක කාම හේම නෙමෙයි. නිකමට හරි රූප සබ්ද කාමය වුණා නම් අපිට නිවන් දැකෙන මේ දින ඔක්කොම විනාශ කරන්න සිද්ධ වෙනවා. මොකද කාමය නැති කරලා තමයි කාම තෘෂ්ණාව නැති කරන්න තියෙන්නේ. එතකොට මේ බාහිර දේවල් රූප සබ්ද ආදී කියන්නේ කාම ගුණයක්. කාමය කියලා නියම විදිහටම කියන්නේ අර ගාථා කියන බුදුහාමුදුරුවෝ නතේ කාමායාන චිත්තාන ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ ලෝකේ තියෙන මේ විසිතර වූ දේ විසිතර වූ දේවල් කාමෝ නෙවේ. පුද්ගලයාගේ සංකල්ප වශයෙන් නොකරනා වූ යම් රාගයක් තියෙද ආසාවක් තියෙද මේකට කියනවා කාමය කියලා. දැන් හොඳට බලන්න රූපේ යථාහස භාවය ගත්තොත් ඒක කාමය නෙවේ. දැන් ඒ පිළිබඳව පුද්ගලෙක් හෝ දෙයක් හෝ ඒක අමිත්තාත්මක හෝ දෙයක් දරක් වෙන්න කොහෙන්ද? සංකල්පෝස්සේ. ඒ සංකල්ප වශයෙන් හට ගන්නා බැඳීම තමයි එතකොට කාමය කියලා කියන්නේ. ඒ කාමයෙන් යුක්ත කෙනා කාම ඕගේ වාසය කරන කාම ඕගෙන් පරමය කරන්නේ නැහැ. ශබ්දත් එහෙමයි. දැන් අපිට හම්බ වෙන්නේ ශබ්දේ නෙමෙයි. ශබ්ද මාත්‍රයක් නෙමෙයි අපිට හැබැයි අපිට හම්බ වෙන්නේ මොකද්ද? අම්මා කතා කරනවා, තාත්තා කතා කරනවා, පුරුල්ලෙක් කියලා ගහනවා, ගන්ටාර ගහනවා. අපිට ඒවා දේවල් වෙලා ඉවරයි. ඒවා අපි පුද්ගලයන් සතු කරලා ඉවරයි. ඒ මට්ටමට කියනවා කාමය කියලා. එතකොට ශබ්දය කියන මට්ටමින් අපිට හම්බ වෙනවා නම් ඒකට ශබ්දීය තහස ස්වභාවය කියන එක අපිට හම්බ වෙනවා නම් එතකොට කාමය කියන එක ඉක්මවා ගිහු මට්ටමට ගිහිල්ලා. දැන් අද අපිට හම්බ වෙන්නේ පුද්ගලයේ කතා කරන වාහනයට හඬක් නම් එහෙම නැත්නම් සපෙක්කේ ගහන හඬක් නම් එහෙම නම් අපිට හම්බ වෙන දැනගන්න මේ ජීවත් වෙන්නේ කාම කියන මට්ටම තුළයි. ඒ කියන්නේ කාම ඕගේ තුළයි අපි ජීවත් වෙන්නේ. ගවසෝදත් එහෙමයි. අපිට හම්බ වෙන්නේ ගන්ධය නෙමෙයි. අපිට හම්බ වෙන්නේ මල් සුවඳ, ඒ වගේ තමයි දුලකට නම් අසුචි ගඳ, සුවඳක් නම් අසවල් අසවල් දේ සුවඳ, ආහාර සුවඳ, මල් සුවඳ, කොළ සුවඳ, ගස් සුවඳ. එහෙම තමයි අපිට අද හම්බ වෙන්නේ. ගන්ධය කියන මට්ටමින් නෙමෙයි. බුදුහාමුදුරු ගන්ධ රූපය කියන මට්ටමින් නෙමෙයි. ඒක සදාන ගන්න අපි ඒ කාමයේ තුල තමයි ඒත් මේ ජීවත් වෙන්නේ. රසයත් එහෙමයි. රස රූපය කියන මට්ටමින් අපිට හම්බ වෙන්නේ බත් රස, පාන් රස, කවුරු බොන් ඇට රස, අඹ රස, පළතුරු රස ඔහොම අපිට විදිහටයි අපිට හම්බ වෙන්නේ. ස්පර්ශය හම්බ වෙද්දී කොහමද? ස්පර්ශ රූපයක් හැටියට නෙමෙයි. මේ පොටුව හොඳයි, මේ පොටුව පහස හොඳයි, කටුවක් කරන නම දුකයි. එහෙම අපිට ස්පර්ශ දෙයක් වෙලා ඒක පුද්ගලයෙක් හෝ දෙයක් හෝ වෙලා තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට ඒකෙන් තේරුම් අරගන්න මේ අපි ජීවත් වෙන කොයි මට්ටමේද මේකට තමයි කාම භූමිය කාම මට්ටම කියලා කියන්නේ. එතකොට මේ කාමයට හසු වෙලා මේ මිදෙන්න බැරුව සැඩපහකට හසු වුණා වගේ ගහගෙන යන එකට කියනවා කාම ඕගයයි කියලා. ඊළඟට භවෝගය කියලා කියනවා රූපාරූප ලෝකවල. දැන් මට බ්‍රහ්ම ලෝකවලක් ගිහිල්ලා ඉන්නේ නැත්තම් අරූපී බ්‍රහ්ම ලෝකේ ඉඳලා සැනසෙන්නේ නැත්තම් එබඳු ඕගයට කියනවා භවෝගය කියලා. රූපාරූප භවයන් පිළිබඳව තියෙන ඕගය. ඊළඟට ditthiyogaya කියලා කියනවා පෞතින් පිළිගන්නේ නැහැ. මවට පියාට කළ දේ විපාකයක් නැහැ. තුනරුවන් ලෝකේ නැහැ. මෙලොවක් පරලොවක් නැහැ. සතර ආපායවල දිව්‍ය ලෝක නැහැ. මෙහෙම නොයෙක් දෘෂ්ටීන්ට ගැති වෙලා දෘෂ්ටීන්ට හසු වෙලා ඉන්නකට කියනවා ditthi ඕගේ. ඇත්තටම ඕගේ කියලා මනාවම කියනවා නම් මනාවම කියනවා නම් ඕගේ කියන්න ඕන මේ කාම භව ditthi අවිද්‍යාව කියන ඕගයට. මොකද සැඩපහරයි කියලා කියන එකෙන් කියන්නේ ගොඩ වෙන්න බෑ කියන එකනේ. අහුවුනොත් ගහගෙන යනවා කියන එක. අපිට අද හම්බ වෙන මහ සැඩබාරක් කිව්වට මේකෙන් කොහොම හරි කෙනෙකුට ගොඩ වෙන්න පුළුවන් වෙයි. නමුත් බලන්න මෙච්චර දීර්ඝ සංසාරයක් ඇවිල්ලා අපිට මේ සතරෝගෙන් ගොඩ වෙන්න පුළුවන්කමක් ලැබුණාද කියලා. මේ කොයි තරම් බණ අහනවා. අපි ඉතර වෙන්න බැරි ඕගයන්ගෙන් ඉතර වෙලා ඇති සංසාරයේදී. හැබැයි කාමෝගෙන් තාම ඉතර වෙන්න බැරි වුණා. දිට්ඨියෝගෙන් ඉතර වෙන්න බැරි වුණා. භවෝගෙන් ඉතර වෙන්න බැරි වුණා. ඉතින් ඕගයන් කියලා මනාවටම යමි කියනවනම් මේ සතරෝගයන් සඳහාම කිව යුතු වෙනවා. මොකද සැඩ පහරයි ගහගෙන යනවා කියලා කියනනම් ඒ අතම තමයි වැඩ කියන්න සුදුසු. යම් තැනක කාම භව දිට්ඨි කියන මේ ඕගයන් තියනවාද අවිද්‍යාවෝගයත් එතනම තියෙනවා. මේ තුන් ඕගයන්ගෙන් එක ඕගයක් හෝ යම් තැනකද අවිද්‍යාවෝගය එතන තියෙනවා. හැබැයි අවිද්‍යාවෝගය කියන හැමතැනම අනික් ඕග තියෙනවා හැම නෙමෙයි. එහෙම කිව්වේ දැන් අනාගාමී ආරණ වහන්සේ නමක් ගත්තොත් අනාගාමී ආරණ වහන්සේට අවිද්‍යාවෝගය තියෙනවා. අවිද්‍යාව සම්පූර්ණයෙන් මිදුනේ නැහැ. හැබැයි කාමෝගය තියෙනවා. කාමෝගය සෝවන් ආරණ වහන්සේ නමක් ගත්තොත් සෝවන් ආරණ වහන්සේට ditthiyogaye නැහැ. මිත්‍යා දෘෂ්ටි නැහැ. මිත්‍යා දෘෂ්ටි උපදින්න කමකුත් පුළුවන් කමකුත් නැහැ. හැබැයි ditthiyogaye නැතිවට කාමෝගයක් තියෙනවා, භවෝගයක් තියෙනවා, අවිද්‍යාවෝගය තියෙනවා. ඒ විදිහට හැබැයි කොතනක හරි එකෝගයක් තියෙනවා අවිද්‍යාවෝගය නම් අනිවාර්යෙන් එහෙයි තියෙනවා. මම මොකද ඇත්ත නොදන්නවා කියන එක මත තමයි මේ සියලු සැඩබහර කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට අද අපි මේ ඉන්ද්‍රිය පරිහරණය කරමින් මේ ආයතන පරිහරණය කරමින් ජීවත් වෙනවාය කියලා කියන්නෙම ඔය සතර රෝගයෙන් එකකට හෝ කිහිපයකට හෝ වෙලා ඉන්නවා කියන එකමයි. විශේෂයෙන් විපස්සනාවක් වගේ ධර්මාරම්භයක් හැරෙනකොට අපි ජීවත් වෙනවා කියන්නෙම ඔය රෝගය තුලයි ජීවත් වෙන. හැබැයි නිකම්ම රෝගේ ඉන්නවා කම නෙමෙයි. එක්කෝ අපි පිළිතා ඉන්නවා රෝගේ තුල, එහෙම නැත්නම් ඉල්පෙන්න හදනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඕගේ පිහිටා සිටිනවා කියන්නේ මොකක්ද? දැන් අපි සාමාන්‍යයෙන් ජීවත් වෙනකොට මේ ඉන්ද්‍රිය පරිහරණය කරනකොට විශේෂයෙන් අරමුණක් නොගත්තා මේ සාමාන්‍ය මේ ලෝකේ ඉන්නවා කියන හැඟීමෙම ජීවත් වෙන එකක් තියෙනවා. මම ජීවත් වෙනවා කියන හැඟීමෙම දැනගන්න මේ අපතිත්ත විශේෂ වැයමක් එහෙම නැහැ. හැබැයි ඉන්නේ කොහෙද? ඕවේ. ඊළඟට සමහර වෙලාවට හිතනවානේ මෙහෙම දුක නිවා ගන්න පුළුවන් කමක් නැහැ, මේ දුක් දීලා හරි දුක නිවා ගන්න ඕන කියලා වත්තකල මතා නියෝගිත වගේ බලනවානේ. අන්න ඒවට කියනවා අනායෝහම් කියලා. මොකද වෑයම් කරනවා කියලා කියනවා. ඒ කියන්නේ දුක නැති කරන්න කියලා හදනවා. දැන් හොඳට බලන්න පිහිටාස ඉන්නවා කිව්වත් ඉල්පෙන්න හදනවා කිව්වත් මේ දෙකම අන්තිමට කරලා තියෙන කොහෙද? සැඩපාර මතම තමයි ඉඳලා තියෙන්නේ. එතනින් එහා ගිහිල්ලා එහෙම නෑ. ඒකෙන් බා පෙන්නනවා යම් කිසි කෙනෙක් කාමසුකල්ල කාමයෝගී අනුව ජීවත් වෙනවා නම් ඉන්ද්‍රිය පිනවීමෙන් කම්සතුහි සොයමින් ජීවත් වෙනවා නම් මේකට කියනවා පිහිටා සිටිනවා ඕගේ මත කියලා. අත්තිල මතා නියෝගිත වෙනවා නම් ඒකට කියනවා ඉල්පෙන්න හදනවා. හැබැයි ජීවත් වෙන්නේ කොහෙද? ඕගය මතමයි. ඒ හරත් යම් කෙනෙකුට හිතනවා නම් ලෝකේ శాశ్వතයි කියලා. ලෝකේ සදාකාලිකයි කියලා හිතනවා නම් ඒකට කියනවා පිහිටා ඉන්නවා කියලා. දැන් ඔයත්තන්ට තියෙන්නේ නැද්ද శాశ్వත දෘෂ්ටියක් නැද්ද? శాశ్వත දෘෂ්ටිය තියෙනවා. බෞද්ධයෙක් වශයෙන් ගත්තොත් තියෙන శాశ్వත දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිකම ආගම හැරෙනකොට. ඒ කියන්නේ අපිට හිතනවානේ දැන් මේ මම ජීවත් වෙනවා. මේ ගේ දරේ ඉඩ කඩම් තියෙනවා.
ඉරහඳ තාරකා ලෝකෙ තියෙනවා, මේ ලෝකෙ මෙලෝ පරලෝ තියෙනවා, මෙහෙම අපිට තියෙනවා කියන හැඟීමක් තියෙනවනේ. මේකට කියනවා ශාශ්වත දෘෂ්ටියයි කියලා. මේකට කියනවා පිහිටා සිටිනවා කියලා. එහෙම නැතුව උච්චේර වශයෙන් මේ රූප සමහර අය කඩාගෙන ගිහිල්ලා මේ මක්කදී ගෝසල් හැමතිලි මේ රූපේ සතර මහා භූත වලින් හැදිලා තියෙන්නේ. මේකට කඩුවකින් යනයි කියන සතර මහා භූත වලින් සතර මහා භූත ගිය විතරයි. සත්වෙක් මරුනේ නැහැ, පුද්ගලයෙක් මරුනේ නැහැ කියලා උච්චදවාදී කියනවා. මෙන්න මේකට කියනවා අනාජෝහම් එහෙම නැත්තම් ඉල් දෙන්න හදනවා කියලා. එතකොට යම් කිසි කෙනෙක් ගිනිගත්ත ගින්නෙන්ම පිරිච්ච බෝලයක් ඇතුළට වෙලා ගින්නෙන් බේරෙන්න කියලා නිකම්ම හිටියත් එයා පිච්චෙනවා කියලා කිව යුතු වෙනවා. ගින්නෙන් බේරෙන්නාට කියලා මේ බෝලය ඇතුළ හතර වටේම තිව්වොත් ඒත් කියන්නේ නෑ ගිනි බෝලය ඇතුළ වෙන්නවා පිච්චෙනවම කියලා කිව යුතු වෙනවා. එයා දුකෙන් මිදුනේ නෑ, පිච්චීමෙන් මිදුනේ නෑ. මොකද ඉන්නේ ගිනි බෝලය ඇතුළ නිසා. ඒ වගේ මේ සතර ඕගේට හසු වෙලා ඔය ඇත්තන් වචන වලින්ම කියනවා නම් ගේදුර විදකඩක් පරිහරණය කරනවා කියන මට්ටමේ ජීවත් වෙමි. නිකන් ජීවත් වුණා කියවත් ඉන්නේ ඕගේමයි. දුකින් මිදෙන්න ඕන කියලා මොන මොන හරි කරන්න හැදුවා ඉන්නේ ඕගේ තුලමයි. එතකොට බුදුරජාණන් වහන්සේ කරන්නේ ගංගේ නිකන් ඉන්නවත් නෙවෙයි, ඉල්පෙන්න හදනවා. මොකද කරන්නේ? පීනනවා. එතකොට ඔගෙන් එහා පැත්තට යන්න පුළුවන්. වේගයෙන් උත්සාහයෙන් එහා පැත්තට යන්න පුළුවන්කම තියෙනවා. ඒ ප්‍රතිපදාව තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. එතකොට හොඳට බලන්න යම් කිසි කෙනෙක් සතර ඕගෙන් එතන වෙන්න හදනවා නම් එයා තේරුම් ගන්න ඕන පළවෙනිම කාරණාව තමයි සතර ඕගේ කියන්නේ මොකක්ද කියන කාරණාව. කාම ඕගෙන් මිදෙන්න හදනවා නම් ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන කාම ඕගේ කියන්නේ මොකක්ද කියන කාරණාව. එතකොට තමයි එයාට ඒකෙන් මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් බලන්න කාම ඕගය කියන අපි ටිකක් බලමු. කාම ඕගය කියන එක වෙලාව අනුව කොහොමද අපි තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ කියලා. අපිට දැන් ඇහෙන් රූප බලමින්, කනෙන් ශබ්ද අහමින්, නාසයෙන් ගඳ සුවඳ ලබමින් මේ විදිහට මේ ආයතනයන්ගෙන් බාහිර ආයතනයන් ස්පර්ශය ලැබෙමින් ඉන්න එක තමයි දැන් අපි ඕගය කියලා කියන්නේ. මේ එතකොට මම මුලින්ම මතක් කළා ගේතුර විතකඩන් දෝදරුව හම්බ වෙන මට්ටම කියලා කියන්නේ කාම ඕගයයි කියන මට්ටම කියන එක. එතකොට පරමාර්ථ වශයෙන් බුදුහාමුදුරු දේශනා කරන කාම ඕගය කියන හැදෙන්නේ කොහොමද කියන එක. දැන් ඔයත්තන්ට දැන් දරුවෙකුට නම් මේ මගේ අම්මා කියලා දැක දැක මේ මගේ අම්මායි කියලාම හඳුනාගෙනමින් ඉන්නකොට එයාට පුළුවන්කමක් තියෙන අපට දෙන තෘෂ්ණාව නැති කරන්නේ. එහෙම පුළුවන්කම නැහැ. එහෙම පුළුවන් නම් හරියට අර මැනික දකින මනුස්සයට තණ්හාව නැති කරන්න කිව්වා වගේ. එහෙම වෙන්නේ නැහැ. එයා ඒ අම්මා කියන කාරණාව තුළ තියෙන යථාර්ථය දැකීමෙන්ම තමයි මේ තෘෂ්ණාව නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ අපි අද බලන්නට ඕන මේ කාම ඕගහ කියන එක කොහොමද අපට නිර්මාණය වෙන්නේ, මේක හැදෙන්නේ කියන එක. එංගොතනේ අපිට හිතුණාට මේ ඉදිරියෙන් බලනකොට මේ පේන දේවල්, අහනකොට ඇහෙන දේවල් මේ විදිහටම මේ ලෝකේ තියෙනවා කියලා හිතුණාට මේකේ පරමාර්ථමය ස්වභාවය මේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඕගොල්ලන්ට හිතුණාට දැන් මේ ඉස්සරහින් හාමුදුරුවෝ බණ කියනවා කියලා, මට හිතුණාට ඔයත් ඉස්සරහින් බණ අහනවා කියලා මේකේ පරමාර්ථ සත්‍ය ඇත්ත ඇති හැටි කියන එක අපි හීනකින්වත් හිතන විදිහ දෙයක්. මේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. හාත්පසින් වෙනස් කියලා කියන්නේ අපිට අද මේ බාහිර බලනකොට හම්බ වෙන ලෝකය කියන එක ඇත්තටම බාහිර තියෙන එකක්ම හම්බ වෙනවා නෙමෙයි හේතු ප්‍රත්‍ය නිසා උපදවන ධර්මයක් හැටියටයි මේක අපිට තියෙන්නේ අපි මෙහෙම කිව්වොත් එහෙම කායිකයි බොහොම පැහැදිලිව කිව්වොත් එහෙම මෙහෙම කිව්වොත් වලට වැටේ දැන් අපිට හිතින් හිතන්න පුළුවන් නැත්තන්ට ගෙදර ගැන හිතන්න පුළුවන් නේ දරුවෝ ඉන්නවා මගේ ගෙදර මෙහෙමයි කියලා හිතන්න පුළුවන් දැන් හොඳට බලන්න මනින්ද්‍රිය කියන එක අපි මනසෙන් හිතන්නේ මනින්ද්‍රිය කියන එක හැදෙන්නේ කුමක් ප්‍රත්‍ය කොටගෙනද කර්මය ප්‍රත්‍ය කොටගෙනයි කර්මය හේතුවෙන් තමයි මනින්ද්‍රිය හැදෙන්නේ කර්මයේ හේතුවෙන් තමයි චක්කු ඉන්ද්‍රිය හැදෙන්නේ. කර්මයේ හේතුවෙන් තමයි සෝති ඉන්ද්‍රිය හැදෙන්නේ. මේ ඉන්ද්‍රිය ධර්මයන් හැදෙන්නේ කුමක් හේතු කොටගෙනද? කර්මයේ හේතු කොටගෙනයි. දැන් මේ කාම භෝගයේ සත්‍යයන් ගත්තම කාම භෝගයේ සුදුසු කර්ම නිසා ඒ කර්මයේ විපාක වශයෙන් තමයි අද අපිට මේ චක්කු සෝත ගාය ජීව කාය කියන මන කියන මේ ඉන්ද්‍රිය ධර්ම හැදුලා තියෙන්නේ. ඒ කවර විදිහේ කර්මයකට අනුරූපද? කාම භූමියට අදාළ විදිහේ කර්මයන්ට අනුරූපවයි. එතකොට මේ කර්මයේම අපි කාම භූමිය මට්ටමට නැතුව මේ කර්මය වෙනස් වුණා නම් රූප භූමිය මට්ටමට ඔයත් හිතනවා අපිට ලැබෙන ආයතන මේ වගේ නේ කියලා. අපිට තියෙන රූප අපි ස්පර්ශ කරන රූප මෙහෙම වේ කියලා හිතනවා. එහෙමනම් එහෙම වෙන්නේ නැහැ. ඒ කර්මයට අදාළ විදිහට නම් ඒ ඉන්ද්‍රිය ටික හැදුනේ එදාට රූප සද්දාදී හැම වෙන්නේ මේ විදිහට මේ ඒ ඉන්ද්‍රියන්ට අනුකූල විදිහට. එතකොට දැන් ඒකනේ අර පෙන්නන්නේ දේවදත්ත හාමුදුරුවන්ගේ කර්මයට දේවදත්ත හාමුදුරුවෝ නිරේ උපන්නම ඒ නිරසත්වයාට ලැබිච්ච ශරීරය මල් පෙත්තක් වැටෙනවන් ඇති කියනවා ශරීරය කඩුවකින් කපලා දැම්මා වගේ කැපිලා යනවා කියනවා යන්තම් මල් පෙත්තක් වැටෙනවන් ඇතිද ඒ ශරීරය කඩුවකින් කපලා දැම්මා වගේ කැපිලා යනවා මොකද කර්මය එබදුයි එතකොට ඉන්ද්‍රිය ධර්ම එබදුයි එතකොට යම් යම් ආකාරයකට කර්මයේ ඒ ඒ ආකාරයටයි ඉන්ද්‍රිය ධර්ම ටික යම් යම් ආකාරයකට ඉන්ද්‍රිය ධර්ම ඒ ඒ ආකාරයටයි බාහිර අපිට හම්බ වෙන විදිහට මේ හැමවීම සිද්ධ වෙන්නේ ඒ නිසා තමයි දැන් දෙවියන් ගත්තොත් දෙවියන්ට මේ විත්‍යක් හරහා යන එක ගලක් හරහා යනවා කියන එක සාමාන්‍ය මොකද ඒ කර්මයට අනුව තමයි ඒ ඉන්ද්‍රිය සැකසෙන තියෙන්නේ. එතකොට එයාට ගෝචරය කියන එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වගේ දැන් අපි මෙතන ඉඳන් ගෙදර හිතනවා කියන අවස්ථාව ගත්තම ඒ මනින්ද්‍රිය හැදෙන ඒ මට්ටම වතුරෝනේ කොහොමද? ඒබඳු වූ කර්මයට අනුව ඒ මනින්ද්‍රිය මට්ටම තියෙන්නේ. දැන් අපි මෙතන ඉඳන් ගෙදර ගැන හිතනවා කියලා කියනකොට ඔයත් හොඳට බලන්න මෙතන තියෙන්නේ මොකක්ද මේ චිත්තචෛතසික ධර්ම ටික විතරයි ඒ සිත සහ ඒ සිතුවිලි ටික විතරයි සිත තුල ගයක් ඇත්තේ නැහැ සිතුවිලි තුල ගයක් ඇත්තේ නැහැ එතකොට චිත්තචෛතසික ධර්ම ටික කියලා අපි නොදන්න හින්දා අපිට අරමුණ වෙන්නේ කොහොමද? බාහිර තියෙන ගේ තමයි ගේ ගැනයි මම මේ හිතන්නේ කියලා අපිට තේරෙන්නේ. දැන් ඔය ඇත්තට වැටහෙනවා මේ දරුවා ගැන හිත හිත ඉන්නකොට මේ මගේ චිත්තචෛසික ධර්ම ටිකම නේද මේ අරමුණ වෙන්නේ කියලා හිතනවද? නැහැ. මම හිතන්නේ පුතා ගැන කියලානේ මේ කල්පනා කරන්නේ. එතකොට මෙතන ඇති වෙන මනින්ද්‍රිය තුළ ඇති වෙන මේ සිත සහ සිතිවිලි මේ නාම ධර්මයන්ගේ ඇත්ත නොදන්න කම හින්දා අපිට හිතනවා බාහිර තියෙන රූපේ තමයි අපිට මේ කල්පනා කරන්න පුතා ගැන හිතන්නේ ගේ ගැන හිතන්නේ ඉඩ කඩ ගැන හිතනවා කියලා අපිට වැටහෙනවා සිතන පහළ වෙච්ච සිත සහ සිතවිලි කියන ටිකේ ඇත්ත නොදන්නාකම නිසා. ඒ විදිහටම දැන් ඔයත්තත් ඒක පැහැදිලි කරගන්න පුළුවන්. හිත සහ සිතවිල්ල තුළ කොහෙවත් ගෙවල් දෙවල් ඉඩකඩම් යාන වාහන නැහැ කියන එක හිතාගන්න පහසුයි. කොච්චර පුතාගෙන හිතුවත් මේ සිත සහ සිතවිලි ටිකන කියලා එක යම් ප්‍රමාණයකින් අර හිතාගන්න පුළුවන්. හැබැයි ඔන්න පුතා බලන්න කියලා අපි ඇහැට හිත යොමු කරාට පස්සේ ඇහැට දැන් ගොදුරු වෙනකොට අපිට මොකද වෙන්නේ? යම් පුතෙක් ගැන හිතුවනම්, යම් පුතෙක් බලන්න ආවනම්, දැන් ඒ පුතා මට තියෙනවා කියන අදහස අපිට ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. එතකොට මනසේ පහළ වෙච්ච නාම ධර්මයන් ගැත්ත නොදන්න කම නිසා මොකද වෙන්නේ? බාහිර රූපයක්, බාහිර පුතා ඉන්නවා කියලා අපි එතනින් වැටුණා. මේ ඇහැට ගැටෙනකොට එතන ඇත්ත දැනගත්තේ නැතිනම් මොකද වෙන්නේ? හිතපු පුතාම තමයි මේ බාහිර ඉන්නේ කියලා දෙවෙනි වතාවටත් අපි බාහිරයට රැවටෙනවා. හොඳට මෙනෙහි කරලා බලන්න. මේ කාරණාව බොහොම සියුම් කාරණාවක්. මේ අපිට ඉදිරියේ බලනකොට දැන් මේ හැඩතල පේනවනේ, පුද්ගලයේ දේවල් කියලා හැඩතල පේනවනේ. මම මෙහෙම කිව්වොත් එහෙම මේ විදිහට හැඩතල පේන එක මේ අපි ඇහෙන් නිර්මාණය වෙච්ච එක මිසක් බාහිර තියෙන එකක් නෙවෙයි කියලා කිව්වොත් එහෙම ඒක එකපාරටම අපිට නිකන් එහෙනම් කොහොමද මේ දැන් අල්ලලවමත් බලන්න පුළුවන් කියලා හිතනවනේ. නමුත් ඇත්තටම ඇත්ත තමයි අපි බහැර බලනකොට මේ ඇහ දැල්වා බලනකොට මේ පෙනෙන බව මේ ආකාරයන් මේ ස්වરૂපයන් ගොඩනගින්නේ ඇහැ හරහා මිසක් අපේ ඉන්ද්‍රිය සාපේක්ෂව මේ නිර්මාණය වෙනවා මිසක් බාහිර මේ විදිහට ඇත්තා වූම රූපයක් කියන ගෝත්‍ර වෙනවා එහෙම නෙමෙයි. ඕක හොඳට තේරුම් ගන්න තන පුළුවන් ක්‍රමයක් තමයි රූපය කියන එක පිළිසිඳ දැනගන්නවා කියන එක. අපි රූපය ගැන විමසන් නැති නිසා දැන් අපි උඩු මුඩු පැද්දලා සතර මහා භූත කියලා කියනවනේ. ඒ කිව්වට සතර මහා ධාතුය කියන්නේ මෙන්න මේකයි කියලා හරියටම විනිශ්චය කරලා දැනගන්න නැතිකම හින්ද තමයි කොච්චර මෙහෙ හිතුවත් නැහැ ඒවට ඔය තියෙන්නේ වගේ හිතෙන්නේ ඒ රූපය ගැන විමසලා බලන්නේ නැති නිසා. පතවි ස්වභාවය ආපෝ ස්වභාවය තේජෝ ධාතු තේජෝ ස්වභාවය වායෝ ධාතු වායෝ ස්වභාවය කියන මේවා ස්වභාවාර්ථයෙන් මනාකොටම තේරුම් ගන්නවනම් පින්නතර ඔයත්තන්ටම වැටහෙයි ඇත්තටම බාහිර මෙහෙම රූපයක් තියෙනවා නෙමෙයි මේ හිතටම නිර්මාණය වෙන විදිය නේද කියලා ඔයත්තන්ටම වටහා ගන්න පුළුවන්කම ලැබේ. හොඳට හිතන්න දැන් රූපේ පරමාර්ථයේ පටවි ආපෝ තේජෝ වායුවනේ. එතකොට පටවි කියන ස්වභාවය ආපෝ කියන ස්වභාවය තුළ මෙසේ කියලා තවත් ලක්ෂණයක් තියෙන්න පුළුවන්. මේ විදිහයි කියලා උස කෙනෙක්ගේ මිටි කෙනෙක්ගේ මහත කෙනෙක්ගේ කියලා තවත් ලක්ෂණයක් තියෙන්න පුළුවන්ද? පටවිය කියන ස්වභාවය තුළ තද ස්වභාවය කියන එක තද ස්වභාවය නම් ඒකේ ස්වභාවය ඒ නම් ඒ තුළ තවත් තියෙන්න පුළුවන් උස හෝ මිටි හෝ මහත් හෝ කියලා තව ලක්ෂණයක් තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන්කම නැහැ. ආපෝ ස්වභාවයේ බැඳෙන ස්වභාවය නම් රූපය මෙන්න විසිරෙන්න දෙන්නේ නැතුව බැඳී තියෙන ස්වභාවය නම් ඒ දේ තුළ තවත් ලක්ෂණයක් තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන්කම නැහැ. තේජෝ වායෝ කියන කාරණාව තුළ එහෙම දැවෙන තවන ස්වභාවය, හදන පිටින ස්වභාවය, හැකිලෙන ස්වභාවය මේවා ස්වභාවාර්ථයේ අපි ওই ධාතු පටවි ධාතු කියලා කියන පටවි ස්වභාවාර්ථයේ ඉන්නේ. නිකම්ම තද ගතිය කියන එක නෙමෙයිනේ. එතකොට මේ ස්වභාවාර්ථයෙන්ම රූපේ වටහා ගන්න පුළුවන් නම් ඒ තුන තවත් මේ වෙනත් වෙනත් ආකාරයන් තියෙන විදිහක් නෑ නෑද කියලා තමන්ටම වටහා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ මහා භූත හතරට අමතරව තව රූප උපාදාය රූප කිහිපයක් තියෙනවා. වර්ණ ගන්ධ රස කෝජා කියලා. පින්වත්නි වර්ණය කියනකොට ගන්න එපා මේ අදාපිට පේන මට්ටමේ වර්ණය කියන එකෙන් ගන්න එපා. ඒ මහා භූතවල කියන උපාදාය රූපවල කියන වර්ණ රූපේ කියනකොට මේ අපිට පේන සුදු පාට කළු පාට කියන එකෙන් ගන්න එපා. ඉතන වර්ණ රූපේ කියලා කියන්නේ පහස තරම උපද්දවන්න පුළුවන් මේ ඇහැට නිබඳු වූ දර්ශනය ඇති කරන්න පුළුවන් හැකියාවට එම ස්වභාවයටයි වර්ණ රූපය කියලා කියන්නේ. එහෙම නැතු මේ සුදු පාට කළු පාට කියන එකක් එහෙම නෙමෙයි. ඒබඳු ස්වභාවයක් ඒ රූපේ උපාදාය වශයෙන් තියෙන නිසා තමයි මේ ඇහැට නිබඳු ලක්ෂණයක් මතු කරන්න පුළුවන්කම තියෙන්නේ. වර්ණයේ උපාදාය රූපයක් ප්‍රතිපදක් ශුද්‍රාෂ්ටක මට්ටමේ නිබඳු වූ පහසතාවක් ඇහැට උපදවන්න පුළුවන්කම නැහැ. එතකොට මහා භූත සහ උපාදාය රූප ටික එහෙම තියෙනවා. ඒ රූපය ඇහැට ගැටෙනකොට දැන් මේ ඇහැ හැදෙන මොකකට අනුවද? කාමාවචර කර්මයට අනුව. කාමාවචර කර්මයට අනුව මේ ප්‍රසාදේ මෙහෙම හැදිලා තියෙනකොට එන චක්කු ප්‍රසාදේ බාහිර රූපේ ගැටෙනකොට නිර්මාණය වෙන්නේ කාම භූමියට අදාළ සංඥාවක් නෙමෙයි. කාම භූමියට අදාළ සංඥාවක් තමයි නිර්මාණය වෙන්නේ. එතකොට මේ හැඩතල කියන එක මේ ප්‍රහසතහන් හැඩතල කියන එක අපිට හැදෙන්නේ අන්නේ විදිහටයි. මිසක් බාහිර තියෙන එක ඒ ආකාරයෙන් අපිට හම්බ වෙන්නේ නැහැ. එතකොට රූපේ යථාර්ථය තේරුම් ගන්න කෙනෙකුට නාමය තේරුම් ගන්න බොහොම පහසුයි. එයා දන්නවා එතන තියෙන මහා භූත ධර්ම පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා නාම ධර්ම ටිකක් වෙනම ස්පර්ශය නිසා හට ගන්නවා. මේ නාම රූප දෙකක් නේද මෙතන තියෙන්නේ කියලා දන්න කෙනාට පුතා බාහිරින් පේන්න තියෙනවා කියන හැඟීමක් උපදින්නේ නැහැ. ඕක තවත් සරලව කියනවා නම් වර්ණ සටහනක් ඇහැට ගැටෙනකොට වර්ණ සටහන කියන එක අර හිතින් හිතපු පුතා කියන නාම ධර්ම ටික නෙමෙයි නේද කියලා මෙයා දන්නවා. එයා වර්ණ සටහන වශයෙන් දන්නවා. හිතේ යටගත නාම ධර්ම ටික නාම ධර්ම ටික හැටියට දන්නවා. දැන් අපිට අද වෙන්නේ එහෙම නෙමෙයි. අපිට වෙන්නේ අපි මනෝවර්ධයක් හිතනකොට ඔන්න දැන් මම ගේ ගැන කල්පනා කරගෙන ඉන්නවා කියලායි මට හිතෙන්නේ. මෙතන තියෙන චිත්තචෛතසික ධර්ම ටිකක් නේද කියලා නෝන නැහැ. ඒ නෝන නැතුව ඒකට කියන අවිද්‍යාවල් කියලා. ඒ නෝන නැතුව දැන් ඔන්න ගෙදර බලන්න කියලා හැම මෙහෙට යොමු කරනකොට මෙහෙන් වර්ණසතහ නැහැට ගැටෙනකොට ආ හිතාගත්ත ගෙදරම මේ තියෙන්නේ කියලා අපි බෝධ මතාවට සැලිටෙනවා. මෙහෙම එළියට ආවත් සැලිටලා ආපහු ඇතුළට යන්න සැලිටලාමයි. ඒ නිසා තමයි පටිච්ච සමුප්පාදයේදී අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියලා බෙන්නන කොටස දෙන්නන්නේ ඔය අපි මනසින් රැවටෙන කොටසට. හිතින්ම ගියක් ගැන හිතලා ඒකේ බලන්න ඒ කර්ම නිමිත්තට තෘෂ්ණාව ඇති කරගෙන ගේ බලන්න ඕන කියලා හිතලා ඔන්න මෙහෙම බලන්න හිතලා මෙහත්ත එන්න ඕන කියන මට්ටම තමයි මොකද පෙන්නන්නේ අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියලා. එළියට එන්නම රැවටිලාම ඊළඟට විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියන කොටසෙන් පෙන්නනවා. මෙහෙන් ගැටෙන ටික ආපහු දැන් පුතා බලන්න ආවා ඒ පුතාම ගැටෙනවා. ගෙදර බලන්න ආවා ඒ ගෙදරම ගැටෙනවා කියන මට්ටමට. ආපහු ඊට පස්සේ පටිච්චසමුප්පාදයේ පෙන්වන්නේ මොකක්ද? අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන නවතත් මෙහෙන් රැවටිලා යනවා. ආ පුතාම තමයි ඉන්නේ කියලා ආපහු රැවටිලා ඇතුළට යනවා. එළියට එන්නම වරදකින් ඇතුළට යන්නත් ආපහු ඒ වරදම තහවුරු කරගෙනයි. ඒ විදිහට ජීවත් වෙන එක තමයි කියන්නේ කාමයෙන් යුක්තව ජීවත් වෙනවායි කියලා. එතන 아무තු දෙයක් එහෙම මේ කාම භූමියේ ජීවත් වෙනවා කියලා කියන්නේ ඔය වරද තුල ජීවත් වෙන එකට. එතකොට අපි කොයිතරම් නිවන් දකින්න කියලා හිතුණත් මේ සසරෙන් ගොඩ එන්න ඕන කියලා කොයිතරම් අපිට උත්සාහ කරනවා කියලා. ඒ උත්සාහ කරද්දී ඔය වරද තුල ඉඳගෙන බලන්න. සිමතේ ඕගේ තුලින්ම කරන වැයමක් මිස ඊතර වීමක් නෙවෙයි ඒ තුල තියෙන්නේ. ගෙවල් දරුවල් දැන් අපි හිතමු මම මේ ගෙතට කොහොම හරි තණ්හාව නැති කරගන්නවා කියලා අපි හිතනවා. ගේ කැඩෙනවා නේ, ගේ බිඳෙනවා නේ, ක්ෂණයක් පාසාම වෙනස් වෙනවා නේ, මේක පරමාණු විදිහ මොන මොනවා හරි කඩකඩ බලනවා. හැබැයි බලන්නේ මොකේද? ගෙදරක් කැඩෙනවා. ගෙදරට අනිත්‍යතාවය තමයි මේ බලන්නේ. එතකොට ඔයත්කට වැටහෙනවද මොනක කොතනක හරි වැරදුනා කියලා? ගෙදර නෝතනම ගෙදරක් කියන රැවටීමට පත් වෙලා දැන් අපි ගෙදර කැඩෙනවානේ, ගෙදර බිඳෙනවානේ, විනාශ වෙනවානේ කොච්චර හිතුවත් මේකට පන්නාව නැති කරන්න ඕන කියලා කොච්චර වැයයක් කළා. අන්තිමට ඉඳලා තියෙන වරද තුලමයි, ඕගේ තුලමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි රහතන් වහන්සේලාට කියන්නේ සේතුගතෝ කියලා. ආර්ය ප්‍රතිපදාවේදී එක ක්‍රමයක් වෙනවා, වැරදිවට කරන්නේ නැහැ පටිවිරති කියලා. තව ක්‍රමයක් වෙනවා සේතුගතෝ කියලා. එහෙනම් සාමාන්‍ය ලෝකයා පන්නාවකට කරන්න කියලා මොකද කරන්නේ? මේ ගේදර ඉද කඩන් කැඩනවා, දේදරේ මෙරළ යනවා කියලා හිත හිත ඉන්නවා. මේකට කියනවා පටිවිරති. තෘෂ්ණාව යටපත් කරනවා, වළක්වනවා. හැබැයි හේතු එහෙම පිටින්ම කියලායි පුතා දුවට ආව බෙහෙ ඉන්නවා. රහතන් වහන්සේලඟ ප්‍රතිපදාවට කියන සේතුගත වෙනවා කියලා. තණ්හාව මතුවෙන ඇති වෙන යම් හේතුවක් තියෙනවා නම් අන්නේ හේතුව නැති කරනවා. මොකද උන්වහන්සේලා හිතට අරමුණු වෙනකොටම දන්නවා මෙතන තියෙන චිත්තචෛතසික ධර්ම ටික විතරනේ කියන එක උන්වහන්සේ එතනම පිළිසිඳ ගන්නවා. බාහිරට ඇහෙට රූපයක් ගැටෙනකොටම දන්නවා ඇහෙට වර්ණ රූපයක් ගැටෙනවා, ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. උන්වහන්සේලා තවදුරටත් දන්නේ ප්‍රතිගර්ම විමර්ශනේ ආහාර ප්‍රත්‍යයෙන් යම් රූපයක් හටගත්තද ආහාර නිරුද්ධ වෙනකොට ඒ රූපේ නිරුද්ධ වෙනවා නේද කියලා තවදුරටත් හේතුඵල ධර්මයක් වශයෙන් ගන්නවා. එතකොට බාහිරෙන් ගැටෙනකොට යාට දරුවෙක් හම්බ වෙන්නේ නැහැ, ආධ්‍යාත්මයෙන් හිතනකොට දරුවෙක් හම්බ වෙන්නේ නැහැ. එතකොට එයා ඒ දර්ශනය භාවිතා කරන්නේ මේක මම කළ යුතුයි, මේක මෙහෙම ගන්න ඕන කියන අදහස් මාත්‍රයකින් එහෙම නෙමෙයි. මේක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ නිසා මේක වඩන්න ඕන කියලා හිතාගෙන නෙමෙයි. යම ඔබ විසින්ම ප්‍රත්‍යක්ෂයෙන් දන්නවා නම්, දකිනවා නම්, තමාම ප්‍රත්‍යක්ෂයෙන් දන්න දකින නිසා ඒක භාවිත කරනවා. ඔය ඇත්තන්ටම නුවණට වටහා ගන්න බැරිද ඒක අපි අමුතුවෙන් කියන්න ඕනද? දැන් ගේ ගැන හිතන්න, මෙතන තිබුණේ සිත සහ සිතුවිලි ටික විතරයි නේද කියලා ඔය ඇත්තන්ටම තේරුම් ගන්න බෑද? තවන්ටම ප්‍රත්‍යක්ෂ වෙන්න තේරුම් ගන්න බෑද? පුළුවන්. සිතක් කවදාවත් පොතෙක් වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. හිත කියන එක නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයක්. එතකොට හිත කවදාවත් පොතෙක් හෝ ගියක් වෙන්න බෑ. හිත කියන්නේ හිතටනේ, චිත්තයට. ඒක ප්‍රත්‍යයෙන් හටගෙන ඒ ක්ෂණයෙන්ම නිරුද්ධ වෙන ධර්මයක්. එතකොට වේදනාවට, සංඥාවට, සංඛාරයට පුතෙක් වෙන්න පුළුවන්ද? චෛතසිකයකට කවදාවත් එහෙම වෙන්න බෑ. හොඳයි බලන්න, මේ ඇත්ත නොදන්න නිසා ওই දරුවෝ නැති වෙච්ච අම්මලා ගැන බලන්න හිත 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 මුළු ජීවිත කාලයක් විඳවන චරිතෝගල දැකලා නැද්ද? මුළු ජීවිත කාලයක් විඳවනවා. කොයිතරම් අසරණද? පින්වතුනි, අසරණ දරුවෝ නැති වෙච්ච එක නෙමෙයි. සිත සහ සිතවිලි ටික තේරුම් ගන්න බැරුව මේ ඒ ටිකත් එක්ක හැපි 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 ජීවිත කාලයක් ඇඬුව කවදෙත් දුක් විඳින හැටි බලන්න. අසරණකම නම් ඒකද මේක ලොකුම අසරණකම කියලා බලන්න. මොකද ඇත්තටම දරුවෙක් වෙනුවෙන් රඳවනවා නම් ඒක කමක් නැහැ. නමුත් තමන්ගේම මේ හටගෙන නැති වෙන සිතක් සහ චෛතසික ධර්මයක් මේ සිත සහ සිතවිලි ටිකක් නේද කියලා දකින්න නැතුව අතීතයක් ගැන විතර මම පුතාව මෙහෙමයි නැළුවේ ඒ කාලේ හිටියේ මෙහෙමයි මට සැලකුවේ මෙහෙමයි ඔය මහා අතීත ගැන හිත 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 අන්තිම ජීවිත කාලයක් දුක් විඳිනවා. පින්වතුනි සිතක් සහ සිතවිල්ලක් තේරුම් ගන්න බැරි කම නිසා ඔය කාරණාව යම් ප්‍රමාණයක් හරි වැටහෙනවා නම් පින්වත්නි ඔයගොල්ලන්ට මේ ජීවිතයේම දුක නිවා ගන්න බැරිද? ඔබ වැටහෙනවා නම් අය මැරිලා ඊළඟ ජීවිතයට යන්න ඕනද දුක නිවන්න? ඔය කාරණාව මනාවකට වැටහෙනවා නම් එහෙම යන්න ඕන නැහැ. සිත කියන එක නාම රූප ප්‍රත්‍යක්ෂනිකව මෙතනලා නිරුද්ධවන ධර්මයක්. හිත කියන එකේ ස්වභාවය තමයි මොකද්ද? අරමුණු දැනගන්න, අරමුණු කරන චින්තන ක්‍රියාවලියට කියනවා සිත කියලා. එතකොට ඒක ඉතාමත්ම ක්ෂණිකව හටගෙන නැති වෙන ධර්මයක්. ඊළඟ කාරණාව තමයි වඩාත්ම වැදගත් දේ. පිටතන හිත කියන එක දෙයකුත් නෙමෙයි. තමයි වගේ අතරපය දහ වෙන දෙයක් මේ බලන්න අපි මේ දුක් විඳිනවා සැප විඳිනවා කියන මේ හිත හිත හිටියට කොයි තරම්ම විස්තරද මේක කියලා. හිත කියන යමක් කියනවා නම් විඥානය කියන යමකට කියනවා නම් පින්වතුනි මේක ද්‍රව්‍ය කියන මට්ටමේ මුළුමනින්ම තොරයි. රූප හෝ රූප ස්වභාවයක් නැත්තේ කියත්තේ නෑ. ඒ නිසා තමයි ඒකට අරූපයි කියලා කියන්නේ. සියුම් මාරු රූපී බවක් නම් ඒකට කියන්නේ රූප කියලා. ශක්තිමත්කමකින් හෝ ඒකට එහා මට්ටමකින්වත් රූපී ස්වභාවයකින් හිතගෙන කතා කරන්න බෑ. ඒකට කියන්නේ ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන එබඳු ක්‍රියාවලියක්. උදාහරණයක් හැටියට ඔය අතෝ අතනවන්නකො අතෝ දිගහැරෙන්නකො අතක් පෙන්වන්න පුළුවන්. කො දිගහැරපු බව කො හකුලපු බව දැන් ඒක ඒක මොකක් තියනවද? දැන් අත හැකුලුවා කියලා මොකක් තියනවද ඒක? දැන් අත තියෙනවා. දැන් ඒක අත මෙහෙම හකුලේලා දිගහැරිනකොට අත කෝ කියලා අත පෙන්වන්න පුළුවන්. කොහෙද හැකිලෙම කියලා කිව්වා? තවත් එකක් දෙන්න තියනවාද? නෑ. හොඳයි අත හැකිලීමක් තිබුණේ නැද්ද එතකොට? තිබුණා. ඒක ද්‍රව්‍යයක්ද එතකොට? නෑ ක්‍රියාවක්. නේද? ඒකද ක්‍රියාවක් තිබුණා. හිත කියන එකත් මම ඒ තේරුම් ගන්න පහසුද කිව්වේ. හිත කියන එක ද්‍රව්‍යයක් නෙමෙයි. චින්තන ක්‍රියාවලියටම අරමුණු හිත අරමුණු දැනගන්න ස්වභාවයටම කියනවා හිත කියලා. ඒක රූපවත් එකක් එහෙම නෙමෙයි. රූපත් නෙමෙයි රූප ස්වභාවයක නෑ. ඊළඟට වේදනාව අපි බොහොමෙන් බැඳලා ඉන්නේ වේදනාවටනේ. සංඥාව අපි හඳුනන බව, සංකප්පේ කල්පනා කරන බව, මානසිකාරය මෙහෙ කරන බව, මේවට කියන මොනවද? චෛතසික ධර්ම කියලා. චෛතසික කියනේවත් සිත හා හටගෙන ඒලම නිරුද්ධ වෙන අරූපී ධර්මයක්. රූප වෙන තව අතට පයට අහු වෙන රූපයක් නිසා නම් දුක් විඳත් කමක් නැහැ කියමු. අහු වෙන මැදයක් තියෙනවා. අල්ලගන්නවත් දෙයක් නැති ඉතාමත්ම ක්ෂණිකව හටගෙන නැසෙන ස්වභාවයකට තියුක්ත සිත සහ සිතිවිලි ටිකක් තේරුම් අරගන්න බැරි කම හින්දා පින්වතුනි ආපු සසර පදිද කියලා බලන්න. අනන්ත සංසාරය ඇවිල්ලා ඇවිල්ලා තියෙනවා. මේ පොත තේරුම් ගන්න බැරිද? ලේසි පහසු දුකක්ද අපි විඳලා ඇත්තේ? අම්මලා තාත්තලා මැරෙනකොට, මේ තමන්ගේ ප්‍රිය මැරෙනකොට පපු යත්තකහ ජීවිත කාලයක් දුක් විඳින ජීවිත දිහා බලන්න ටිකක්. අපි මේ ජීවත් වෙලා හිටියට අනාගතේ කොච්චර අඳන්න බලාගෙන ඉඳීද මේ? මේ වගේ දුකකට අපිපත් වෙන වෙන මොකක් හරි නිසා නෙමෙයි. තමන්ගේම හිත සහ සිතවිලි වල ස්වභාවය තේරුම් ගත්ත නැතිකම නිසා. දැන් ඔය හිත සහ සිත විදිකින් ටික තේරෙනවා නම් ආපහු හිතට මතක් වුණොත් gedara කියලා නැවතලා ඉන්න වෙලාවේදී ඕකේට අහුවෙලා ඉන්න වෙලාවේදී නම් ඔය අහුවෙලා යයි. හැබැයි නිකමට හරි දහම් මානසිකාරයක් ආවොත් මේ සිත සහ සිතවිලි ටික නේද කියලා ඔයත්තන්ට හිතේ ඇත්තටම මම මේ හිතන්න පුතාගෙන කියලා හිතෙන්නේ නැහැ. එහෙනම් එබඳු පුතෙක් කරදියා සැප හෝ දුකක් ගැන ඔයගලන්ට මනසට දැනේද? එහෙම දුකක් හෝ සැපයක් උපදින්නේ නැහැ. හිත උපේක්ෂා සහගත වෙනවා. ඒ නිසා ආධ්‍යාත්මික ආයතනය මනාවටම දත යුතු වෙනවා. මන ආයතනය කියන එක අපි විදිහට තේරුම් අරගන්නට ඕන. මන ආයතනය නම් සිතවා සිතවිලි ටික කියලා ටිකක් හරි ඉතින් හැබැයි අර රූපේ ගැන මෙහෙම බලනකොට නම් ඒ වුණාට තියෙනවාම අපි තමයි නතරු පේන්නේ. අර හිතකට පරීක්ෂා කරලා බැලුවා වගේ මෙතන රූපේ ගැනත් හරියට පරීක්ෂා කරලා බැලුවොත් ධාතුන්ගේ ධාතු ස්වභාවය හොඳට පරීක්ෂා කරලා බැලුවොත් ඔයත්තට තේරෙයි පතවි ආපෝ තේජෝ වායු හැර අත් දෙයක් එහෙම තියෙනවා නෙමෙයි නේද කියලා. එතකොට මේ පහමූත ආශ්‍රය කොට ගත්ත වර්ණ සතහන ඇහැට ගැටෙනකොට මේ ආකාරයන් මේ විදිය මෙබඳු හැඩතල මේ කොහටද අපිට නිර්මාණය වෙන්නේ? ඒකත් හිත තමයි නිර්මාණය වෙන්නේ. එතකොට ඇහෙන් යමක් හදලා දෙනවාද ඒ විදිහට අපි හිතින් ඒක හදලා ගන්නවා. ඇහි කර්මය යම් විදිහකින් වෙනස් වෙනවා මේ ලෙන්ස් එක වෙනස් වෙනවා නම් එහෙම චක්කපසය වෙනස් වෙනවා නම් මේක හදලා දෙන්න වෙන විදිහකට. එහෙනම් හැදිරීම තව විදියක් වෙනවා. ඔබ තේරුම් ගන්න බොහොම පහසුයි මේ අපේතවත දේශනාවේ තියෙනවා. සමහර ප්‍රේතයන්ට ගංගා නම් නදිය ළඟට ගියාම ඒගොල්ලන්ට ඒක සම්පූර්ණම මල මුත්‍ර වලින් පිරිච්ච එකක්. ඒ ප්‍රේතයාට ගංගා නම් නදිය කියන එක ඇත්තටම මල මුත්‍ර. දැන් එයාට ප්‍රේතෙත් මල මුත්‍ර. එයා එකට අත ගන්නකොට ඒක අහුවෙද්දි මල මුත්‍ර ටිකක්. එයාට අනුබාර කරොත් එයාට රස දැනෙන්නේ මල මුත්‍ර රසමයි දැනෙන්නේ. එයා ගැට ගෑවුනොත් ස්පර්ශයද මල මුත්‍ර ස්පර්ශයක්. දැන් අපිට කොහොමද? අපිට තේමෙත් වතුර කටට ගත්තොත් දැනෙන්නේ වතුර රසයමයි ගෑවෙනොත් වතුර ස්පර්ශයක්මයි අපිට ඒක වෙනස්. දැන් හරි කවුද එතකොට? ඇත්තටම මේ ප්‍රේතයාට අපිටද? අපි කියන්නේ අපිට හරි ප්‍රේතයාට වැරදි කියලා. හැබැයි ප්‍රේතයෙන් යමුත් එහෙම එයාට හරි අපිට වැරදි だっ කියලා. ඒතර කොහොමද හරි මේ? මේ දෙකම හරි නෙමෙයි. යම් ආකාරයක කර්මයට අනුව ප්‍රසාදයේ සකස් වුණාද ඒ ප්‍රසාදයට අනුව තමයි මේ විදිහට නිර්මාණය වෙන්නේ. එතකොට ඒක තේරුම් ගන්න බැරි නම් මොකද හිතන්නේ? මේ බාහිර තියෙන දේම අපිට මෙහෙමම පේනවා. මේක මෙහෙමමයි කියලා අපි හිතාගෙන ඉන්නේ. ඒක හින්දා අපි කාමයෙන් ඈතර වෙන්න නම් කාම ඕගයෙන් ඈතර වෙන්න නම් ඉස්සලාම දැනගන්නට ඕන එක තමයි කාමය කියන්නේ මොකද්ද? කාමෝගය කියන්නේ මොකක්ද කියලා. ඔය විදිහට මනාවට වටහාගත් ඔයත්තන්ට කාම ලෝකය කියන එකක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේ ගේදර තියෙන, ඉඩකඩම් තියෙන, කඳුකර මිටියාවක් තියෙන, ඉරහඳපායන මේ වගේ ලෝකයක් උගලට හම්බ වෙයිද මේ පරමාර්ථය ඔස්සේ බලනවා නම්? එහෙට දැකින්න හම්බ වෙයිද එහෙම එකක්? කඳුකර මිටියාවක් තියෙන මෙබඳු ලෝකයක් ඔයගලට ඇහැට හම්බ වෙයිද ඒ දර්ශනේ තියෙනවා නම්? නෑ. ඇයි? දන්නවා රූප බාහිර රූපේ මහා භූත. එතකොට මේ විදිහේ මේ වර්ණ සතහන ගැටෙනකොට මේ විදිහේ නිර්මාණය වෙන්නේ අපි තුලයි හටගන්න කියන එක ඔහු දන්නවා නම්. බාහිරින් එයාට හම්බ වෙනවද කියලා දරුවා කියන මේ වගේ හැදගන්න හම්බ වෙයිද? හම්බ වෙන්නේ නෑ. එයාට ආධ්‍යාත්මිකයේ ගෙවල් දරුවා හම්බ වෙයිද? චිත්තචෛතසික වල ගෙවල් දරුවා දකින්නේ? ඒ නෝදෙන් ඉන්න ඔහුට මේ ගේදර ඉඳ කතා සංඛ්‍යාත මෙබඳු ලෝකයක් කම්බේන බෑර. එතකොට කියන කාම ලෝකෙන් එයා මිදෙනවා. කාම මට්ටමෙන් එයා මිදෙනවා. ඔහුට කියන්න පුළුවන් කාම ඕගය මනවින්න තරණය කළාය කියලා. ඒක දර්ශනේ පිටා සිටිනවා. ඒක හින්දා තෘෂ්ණාව කියන එක අපිට මෙහෙන් නැති කරන්න පුළුවන් කමක් නැහැ. කර්ම ක්ලේශ කියන එක මෙහෙන් අපිට මුළුමනින් නැති කරන්න පුළුවන් කමක් නැහැ. යටපත් කරන්න පුළුවන් කමක් තියෙයි. හැබැයි මේ මුළුමනින්ම සිදෙන්නේ අර සත්‍ය අවබෝධ මනසකට විතරයි. තියෙන දේවල් මෙහෙ අපිට පේනවා. මෙහෙ තියෙන දේවල් අපව අපිට බලන්නත් පුළුවන්, හිතන්න පුළුවන්. මේ අදහසින් ඉන්න තාක් අපිට කවදාකවත් කාම භූමියෙන් ඈතර වීමක් වෙන්නේ නැහැ. කවදද හරි නුවණාවොත් මෙහෙන් හිතන දේවල් බාහිරින් බලන්නත් බැහැ. බාහිරින් තියෙන දේවල් මෙහෙන් හිතන්නත් බැහැ නේද කියලා නුවණක් ආවොත් එහෙම එදාට කාමෝගෙන් අත මිදෙන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද දන්නේ මේ කියපු කාරණා ටික? ওই විදිහට හිතන්න ඕන හිතාමත්ම වටිනා පරිසරයක් තියෙන ධර්මයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය අභිධර්ම පිටකයේම ගත්තම මේ සමහර උදවිය මේ මෙලෝහසරත් මේවා පිළිවෙලට දෙන්නේ කරන්නේ නැතුව ශ්‍රද්ධා මාත්‍රයක්වත් නැතුව මේවා බුදුහාමුදුරුවෝ දේශනා කරපුවාට මේ අරවා මේවා කීකේ මේව විවේචනය කරනවා. පින්වත් මුළු අභිධර්ම පිටකයේම තියෙන්නේ මේ රූපය පිළිබඳව තේරුම් ගන්නත් නාම ධර්මත ගැන තේරුම් ගන්නත් තමයි එක 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 විදිහට බෙදලා තියෙන්නේ. හරියට දක්ෂ වෛද්‍යවරයෙක් රෝගියෙක් හම්බුනාට පස්සේ මේ රෝගියා එක එක විදිහේ පරීක්ෂණ වලට භාජනය කරලා ගන්නවානේ. X-ray එක පුත් ගන්නවා, CT scan එක පුත් ගන්නවා, ECG එක ගන්න හැම පැත්තෙම පරීක්ෂා කරනවානේ. එතකොට මෙයාට රෝගියා ගැන පැහැදිලි. අන්න ඒ වගේ රූපේ සහ නාමයේ පිළිබඳව හාත්පස විමර්ශනයක් තමයි අභිධර්ම පිටකයේ තුල තියෙන්නේ. ඉතින් ඒක අධ්‍යයනය කරන ක්‍රමවේදය හරියට දන්නේ නැතුව ඒක වටිනා ගැඹුරා තියෙන මහා ප්‍රණීතතර ගැඹුරු අර්ථය දන්නේ නැතුව මේවට දොස් කියන එක නම් ඒතරම් සුදු දෙයක් නෙමෙයි. ඒ ඇත්තෝ පුළුවන් පුළුවන් විදිහෙන් හරි අභිධර්ම පොත්පත් පරිශීලනය කරන අවස්ථාවක් තියෙනවා නම් පිටක පොත් ඒවා ටිකක් හොයලා බලලා ඉගෙන ගන්න බලන්න. එතකොට තව දුරටත් මේ කාරණාව පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ওই විදිහට සතර ඕගයෙන් ඈතර වීම ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොකද මේ ලෝකේ තුල මේක විපාකියක් හරියන්නේ නැහැ, තියාගත්තත් හරියන්නේ නැහැ ඉන්න ලෝකේ තුලනේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? ලෝකයේ කියන එකෙන් ඈතරට යනවා. අපි ඇහැ කන දිව නාසය ශරීරය පරිහරණය කරන තාක්ම හොඳට තේරුම් අරගන්න ලෝකයෙන් අත මිදෙන්නේ නෑ. අපි ඉන්නේ කොහෙද එතකොට? ලෝකයේ තුල යම් තරමකට ඕගොල්ලන්ට හිතනවා මම ඇහැ පරිහරණය කරනවා කියලා දැනගන්න තාම කාම භූමියේ ලෝකයේ තුල ඉන්නේ. කන නාසය දිව පරිහරණය කරනවා කියලා කියන්නේ කාම භූමියේ තුලයි මම මේ ඉන්නේ කියලා දැනගන්න. යම් විලාවක ඔයගලන්ට වැටහෙනවා මම සතර ඉරියව්වක් පරිහරණය කරනවා කියලා. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්න ඉරියව්වක් පරිහරණය සක්මන් කරන හතර ඉරියව්වක් මම පරිහරණය කරනවා කියලා හම්බ වෙනවා නම් දැනගන්න ඉන්න කොහෙද? කාම භූමිය තුලයි මේ ඉන්නේ. මිදිලා නැහැ. ඇයි? ඉඳගෙන ඉන්න පුද්ගලයෙක් කියලා තියෙනවා. ඉඳගෙන සිටීමක් තියෙනවා. හිටගෙන ඉන්න පුද්ගලයෙක් කියලා හම්බ වෙනවා. සක්මන් කරන කෙනෙක් සැතපෙච්ච කෙනෙක්ට හම්බ වෙනවා. ඉතින් මේ සතර ඉරියව්වෙන් කෙනෙකුට මෙදෙන්න පුළුවන්කම තියෙනවා නම් එයාට කියනවා මාර්ගයේ වඩනවා, නැත්නම් මාර්ගයේ ඵලයට පත් වෙනවායි කියන. ඒක නිසා ධර්මය අවබෝධ කරගන්නවා, කෙලෙස් දුරු කරගන්නවා කියන එක හිතූ පමණින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට ක්‍රම වේදයක් විදිහක් තියෙනවා. ඒ ධර්මය හොඳට තේරුම් අරගෙන අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන ඉදිරි කරගෙන උත්සාහවත් වෙනට තමයි බොහොම සුළු කාලයකින් ප්‍රශ්නයක් අහලා තියෙනවා. දැන් මේකට ඉතාම කෙටියෙන් උත්තරයක් දෙන්නම්. මේ කායානුපස්සනාවේදී සතිපට්ඨානය නොව සතිපට්ඨාන භාවනාව පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලා තියෙනවා. මේ ඇත්තටම සතිපට්ඨානය වඩනවායි කියලා අමුතු දෙයක් නෙමෙයි. හොඳට සති නිමිත්තට සිහිය තියාගෙන සිහියෙන් ඉන්න ගමන් මම යනවා, මම ඉන්නවා, මම කරනවා කියන අදහසින් තොරව ඒකේ පවතින ඇත්ත ඇටි හැටි බලන්න. මම ඉන්නවා කියලා හිතලා මේ රූපේ දිහා බලනකොට තමයි මේක මම ඉන්නවා කියලා තේරෙන්නේ. මම ඇවිදිනවා කියලා හිතාගෙන බලනකොට මම ඇවිදිනවා කියලා තේරෙන්නේ. හිතනකොටම එතනින් මල්ලගත්තොත් මේ සිත සහ සිතිවිලි දෙකනේ කියලා අල්ලගත්තොත් ඔන්න ඒක අපිට අහු වෙනවා. බාහිරින් බලනකොට මෙන්න ඇවිදිනවා වගේ තේින්න කියලා හිතනකොට තේනකොට මෙතන තියෙන මහා භූත ධර්මය වර්ණ සටහන ගැටෙනකොට මේ හිතටද මෙහෙම නිර්මාණය වෙන්නේ ඇහෙන්න මේ විදිහට හදලා දෙන්නේ කියලා එතන ඇත්ත බලනකොට එතනත් ඇවිදිනවා කියන එක හම්බ වෙන්නේ නැහැ. ওই විදිහට සතරේ රියව පරිහරණයේදී ඇහැපනුනේ දිවනාසාදී පරිහරණයේදී තොයි සිහිය පිටුවගෙන ඉන්න එක තමයි කායන වස්නාව කියන්නේ. වඩා වැඩි විස්තර කිව යුතුමත් කාල වේලාව අනුව ඉතින් විස්තර කරන්න යන්නේ. දෙවෙනි ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ අම්මා කියන අරමුණේදී ආහාරයෙන් හැදුන රූප කොටස් ටික තියෙනවානේ. ඉතින් මේකේ දකින්නකොට ඒ කුණප කොටස් වල වර්ණ සටහන ගැටෙනකොට අම්මා කියලා අපිට අදහස ඇති වෙනවා. සංඥා ඇති වෙනවා. එතකොට ලෞකික සාමාන්‍ය ලෝකයේ තුලදී අම්මට සලකනකොට මේ ආහාරයකට සලකීමක්ද එහෙම නැත්නම් සංඥාවකට සලකීමක්ද මෙතනින් වෙන්නේ කියලා ගැටලුවක් ආලා තියෙනවා. ඇත්තට මේක පරමාර්ථ සහ සම්මුති ධර්ම පිළිබඳ බෙදා ගැනීමේ ගැටලුව නිසා ඇති වෙන්නේ. මේ අපි කතා කරේ පරමාර්ථ ධර්මය ගැන. නමුත් සම්මුති ලෝකයේ තුල ඔය මහා භූත ටික බණ අහනවාද කියලා අහලා හරිනවද? නෑ. සම්මත ලෝකයේ කියලා හන්නේ නෝ ඇත්ත බනහනවාද කියලා. උපාසක අම්මා උපාසක මෑණියෝ අම්මා තාත්තා ඉන්නවා. එතකොට ලෝකයේ තුල තමයි අම්මට සැලකීම ඒ සත්පුරුෂ ධර්මනේ. එතකොට ඒ සත්පුරුෂ ධර්මත ලෝකයේ තුල අම්මට සැලකීමක් තියෙනවා. ඕනනම් යාට මොන තියනවා නම් මට ගන්න පුළුවන්. අම්මට සැලකනවා කියලා මෙතන මේ වරදක් තිබුණත් මෙතන තියෙන්නේ මේ ආහාර ගත්තෙන් අඩගත් රූපයකුත් ඈ මේ වර්ණ සටහන ගැටෙනකොට අම්මායි කියලා වරදවා ගත්ත අදහසකුත් නේ කියලා යට නුවණට අවබෝධ කරගන්න පුළුවන්. එහෙම මිසක් අතනදි නැත්තම් සංඥාවට සලකනවද ආහාරයට සලකනවද කියන එක නෙවෙයි. මොකද වර්ණ හෝ සංඥා මට්ටමට ගියම සලකු කතාවක් නෑ. එතකොට ඒ කාරණාව අපිට අද දවසේදී නියමිත කාල වේලාව මෙතනින් නිමා වෙනවා. අපි මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරන්නට ඕන විශේෂයෙන්ම මේ ධර්මදේශනා මාලාව පවත්වා ගැනීම සඳහා අනුශාසකත්වයේ සපේමින් මේ විහාරස්ථානයේ සියලු අවශ්‍ය පහසුකම් සලසා දෙමින් සංවිධානය කරමින් මේ සියලු කටයුතු සඳහා අනුශාසකත්වයේ දරන මේ විහාරස්ථානයේ විහාරාධිපති අති පූජනීය අවසරයේ උඩුවේ ධම්මාලෝක නායක මාහිම් පාණන් වහන්සේට විශේෂයෙන් අප තුමුලුවන්ගේ ආශිර්වාදය නිරුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නට ඕන. ඒ වගේම මේ ධර්ම දේශනා මාලාවේ දායකත්වයේ දරන ඒ මහත්පාසවණ නෝනා මහත්මිය නම කියනවත් නම් ඉතර කැමැත්තකුත් නැහැ. කොහොම නමුත් අපේ සත්පුරුෂකමක් තියෙනවා සේපත් කිරීම. ඉතින් House of Fashion ආයතනයේ